නිවේදනය පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු එම්.ඒ. සුමන්තිරණන් මහතා විසින් 20/21 අගෝස්තු 6 වන දින වරප්‍රසාද ප්‍රශ්නයක් යටතේ පාර්ලිමේන්තුවේදී මතු කරන ලද කරුණු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කළ හැකි බව දන්වමි. පෙත්සම් පිළිගැනීම රංජිත් මද්දුම් බණ්ඩාර මහත්මයා, දිලිප් පෙදාරච්චි මහත්මයා, එස්.එම්.එස්. තවුසු මහත්මයා, රෝහණ බණ්ඩාර මහත්මයා,
ගරු කථානායකතුමනි, අනුරාධපුර ප්‍රීමන්මාවත අංක 512 ඒ දරණ ස්ථානයේ පදිංචි සිටි ටී.සී. ඩේරියස් ද සා මහතාගෙන් ලැබුණු පෙත්සම් පිළිගන්වමු.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුර අපේක්ෂා කරන ප්‍රශ්න ෆාදර් මස්තාන් මැතිතුමා, රෝහිණි කුමාරි විජේරත්න මැතිණිය.
ගරු කථානායකතුමනි, ගරු රෝහිණි කුමාරි විජේරත්න ගරු මන්ත්‍රීතුමියගේ ප්‍රශ්නවලට පිළිතුරු අයන්න. පිළිතුර වර්ෂ 1989 1990 කාල සීමාව තුළදී රජයේ ගුරු සේවයට බඳවා ගන්න ලැබී රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටු මගින් දිස්ත්‍රික් සේවා ක්‍රමය යටතේ එම ගුරුවරුන්ට පක්තිම් ලබා දී ඇත්තේ පළාත් අධ්‍යාපන අමාත්‍යංශ මගිනි. පසුගිය වර්ෂ 7ක පමණ කාලය තුළදී කරන ලද සංගණන වාර්තාවල ඇතුළත් ගුරුවරුන්ගේ පක්තිම් වර්ෂ අධ්‍යයනයන් 89-90 කාල සීමා තුළ බඳවත් ගුරුවරු සංඛ්‍යාව 37,000ක් පමණ බව නිරීක්ෂණය වේ. ආයන්න පිළිතුර ඔව්. එම කාල සීමා තුළදී රජයේ ගුරු සේවයට බඳවා ගන්න ලැබූ ගුරුවරුන්ගේ යම් සංඛ්‍යාවක් මේ වන විට විශ්‍රාමයාමට ආසන්නයේ සේවයේ නිරත වේ. 2. පිළිතුර ගුරුවරු විශ්‍රාමයාමත් සමග ඇතිවන පුරප්පාඩු තුලනය කර ගැනීම සඳහා අමාත්‍යංශයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග මීළඟ පිළිතුරේදී සඳහන් කිරීමට නියමිතයි. අමාත්‍යංශයෙන් ගනු ලබන එම ක්‍රියාමාර්ග මගින් ගුරුවරු විශ්‍රාමයාම මගින් ගැටලුවක් ඇති නොවේ. ඇයන්න පිළිතුර මෙම තත්ත්වය තුලනය කර ගැනීම සඳහා පවතින අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ගුරුහිඳතාවේ මඟහරා ගනිමින් උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් ගුරු පුරප්පාඩුවලට බඳවා ගැනීමට අදාළව 2020 සැප්තැම්බර් 30 දින ඇතිව ඉදිරිපත් කරන ලද ED ඇලයිරක් ESTA ඇලයිරක් 20 ඇලයිරක් 42 දරන අමාත්‍ය මණ්ඩල සංදේශය හා ඊට අදාළ අංක 20 ඇලයිරක් 1703 ඇලයිරක් 340 ඇලයිරක් 0.04 හා 2020-10/26 දින ඇති අමාත්‍ය මණ්ඩල තීරණ පරිදි රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් බඳවා ගැනීමේ ක්‍රමවේදය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමටත් ඒ අනුව සමස්ත පද්ධතිය තුළ පවත්නා ගුරු පුරප්පාඩු සියල්ල සම්පූර්ණ කිරීමටත් නියමිතය. තවද මීට අමතරව මෙම වසර අවසානයේ විද්‍යාපීඨ ශික්ෂණ විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන්ගෙන් පුරප්පාඩු 4,000ක් පමණ සම්පූර්ණ කිරීමට නියමිතව පවතී. අවසාන පිළිතුර එම නිසා අදාළ නොවේ. මෙහි වැඩිදුර විස්තර තීනව මංගාව 88-89 බඳවාගත් ගුරුන් සංඛ්‍යාව ඔවුන් කුමන වර්ෂවලදී විශ්‍රාමයන තත්ත්වයේ හිටියාද කියන එක ඔවුන්ගේ වයස් කාල සීමාව අනුව අවුරුදු 60ට ගණන් බැලීමේදී මේ අනුව දළ වශයෙන් මේ ප්‍රස්ථාරය අනුව දළ වශයෙන් 3,500 අතර පිරිසක් 2017 වර්ෂයේ සිට ක්‍රමානුකූලව විශ්‍රාම ගනිමින් පවතිනවා. සාමාන්‍යයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ වර්ෂයකට විශ්‍රාමයන සංඛ්‍යාව 4,000-5,000 අතර පිරිසක් වෙනවා සාමාන්‍යයෙන්. ගරු මන්ත්‍රීතුමිය අහන ප්‍රශ්නයේදී ආසන්න වර්ෂ දෙකකදී 88-89 කියන අවුරුදු දෙක තුළදී ඒ අධ්‍යයන වර්ෂවලදී වදවගත් සංඛ්‍යාව 1,37,000 වීම තමයි ප්‍රශ්නයට තුඩු වෙන්නේ විශ්‍රාමයාම. නමුත් ඒ බඳවගත්ත පිරිස් විවිධ වයස් කාණ්ඩවල හිටියේ. සියලු දෙනාම එකම වයස් කාණ්ඩේ නෙවෙයි, වයස් පරතරයක් තියෙනවා අවුරුදු 5-10 අතර. මේ ප්‍රස්ථාර අනුව ඒ අනුව තමයි දළ වශයෙන් 3,500-4,000 අතර ඇවරේජ් එකක් සාමාන්‍ය විශ්‍රාමයට නියමිත. ඒ වගේම මම පිළිතුරේ සඳහන් කාරණේ තව පොඩ්ඩක් විස්තර කරනවා නම්, දැන් මේ වෙන විට ගරු මුදල් ඇමතුමාගේ අයවැය ලේඛනයේ යෝජනා දෙකක් ආවා මීට අදාළ වෙන. එකක් තමයි රජයේ සේවකින්ගේ විශ්‍රාමයාමේ වයස අවුරුදු 60 සිට 65 දක්වා දීර්ඝ කිරීම. මම හිතන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශේෂයෙන් දෙලක්ෂ 50000කට ආසන්න ගුරුවරු සංඛ්‍යාවක් සහ 12000ක් වන විදුහල්පතිතුරු අතරින් මම මුලින් කිව්වා වගේ 5000ක් පමණ විශ්‍රාමයාමට නියමිතව සිටියත් දැන් ඒක යම් ප්‍රමාණයකින් කල්යාමට ලක් වෙනවා. එතකොට ප්‍රවීණ ගුරුවරු සංඛ්‍යාවක් අපිට තවදුරටත් මේ සේවයේ ඉතිරි වෙනවා. ඊට අමතරව අනිත් යෝජනාව අනුව උපාධිධාරීන් 60000ක් බඳවා ගැනීමේ අභ්‍යාසලාභීන්ගේ වැඩසටහනේදී 53000ක් අභ්‍යාසලාභීන් 60 රජයේ විවිධ ආයතනවලට අනුයුක්ත කරලා තිබෙනවා. එහෙන් 18000ක් පමණ අධ්‍යාපන ක්ෂේත්‍රයට අනුයුක්ත කරලා තිබෙනවා ගුරුවරුන් 60 අභ්‍යාසලාභීන් විදියට. ඊට අමතරව කලාප කාර්යාල සහ අනුකුත් කාර්යාලවලට අනුයුක්ත කරලා තිබෙන සංඛ්‍යාවත් එක්ක දැන් ගණනය කරගෙන යන පළාත් මට්ටමින් ගුරු වර්ගයන් අනුව උපාධිය සහ ප්‍රධාන විෂයන් අනුව කුමන ආකාරයෙන්ද ඌනතාවයන් තුලණය කරන්නේ, විශ්‍රාමයන යාමට නියමිත අය සම්බන්ධයෙන් කොහොමද තුලණය කරන්නේ කියන කාරණය. ඒ නිසා ජනවාරි පළවෙනි දින සිට ඒ සීලම උපාධිධාරය ස්ථිර කිරීම සඳහා ගරු උදල් ඇමතුමා අයවැයින් අතිරේක ප්‍රතිපාදනයක් වෙන් කළා. එම නිසා මේ ගුරුවරුන් විශ්‍රාමයන අවස්ථාවේදී අද වර්තමානයේ තිබෙන තත්ත්වය අනුව මම හිතන්නේ එතුමිය ප්‍රශ්නය අහන වෙලාවේදී දැනගෙන හිටියේ නැහැ විශ්‍රාම යන කාල සීමාව 65 කරයි කියලා. අනිත් එක මේ උපාධිධාරීන් දැනට 18000ක් ඉන්නවා. නමුත් මම හිතනවා ඊට වඩා වැඩියෙන් අධ්‍යාපන අමාත්‍යංශයට මේ ගුරුවරුන් හට බඳවා ගැනීම කියලා ඔවුන් පුහුණු කිරීමේ වැඩසටහනකුත් දැනට අපි සම්පාදනය කරමින් සිටිනවා.
ගරු කථානායකතුමනි, අතුරු ප්‍රශ්නය අහන්න කලින් මම මගේ ස්තුතිය පළ කරන්න ඕනි. වසර 24ක ගුරුවරුන්ගේ ගැටලුවෙන් වැටුපිෂමතාවයේ සම්බන්ධයෙන් තිබුණු ගැටලුවෙන් 3න් 1ක් මූලික වැටුපට එකතු කරමින් එම විෂමතාවය නැත්නම් එම ගැටලුව විසඳීමට මුලපිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යතුමා දිනේෂ් ගුණවර්ධන මැතිතුමාටත් ඒ වගේම රාජ්‍ය ඇමතිතුමා හැමදාම අධ්‍යාපනය ගැන බොහොම දැක්මක් ඇතුව එහි ගැටලු තේරුම් ගත්ත සුසිල් ප්‍රේමජයන්ත් ගරු ඇමතිතුමාටත් ඒ වගේම සහයෝගයේ දීපු ගුරු වෘත්තියේ සමිති නායකයන්ටත් අරගල කරපු ගුරුවරුන්ටත් ඒ වගේම වචනයකින් හෝ මේ සම්බන්ධයෙන් සහයෝගය දුන්නු සියලුම දෙනාටත් මම විශ්‍රාමික ගුරුවරියක් හැටියට මගේ ස්තුතිය මේ වෙලාවේ පළ කර සිටිනවා. ඒත් එක්කම අපි දන්නවා ගරු ඇමතිතුමනි, කථානායකතුමනි, මෙය මරණයෙන් මෙහා නවතින් නැහැයි කියලා පාරට බැස්සේ ගුරුවරු. ඒකෙදි අපිට අර අමතක කරන්න බෑ දෙනියාය ජාතික පාසලේ ගුරු සොයුරිය අවුරුදු 29ක් වගේ බොහොම අඩු වයසක කෙනෙක් එතුමිය ඒ.ඩී. වරුණී අසංකා ගුරු සොයුරියට විපක්ෂයේ හැටියට විපක්ෂ නායකතුමාගෙත් ඒ වගේම සියලුම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙත් ආණ්ඩු පක්ෂයේ ගුරුවරුන් කාලකන්නීන් විදිහට නොදකින ත්‍රස්තවාදීන් විදිහට නොදකින හීනකින්වත් උලතියන්නවත් බිත්තරකුණු බිත්තර ගහන්නවත් අක්කාලි ගහන්නවත් නොහිතන සියලුම මන්ත්‍රීවරුන්ගේ කනගාටුව සංවේගය ඒ පවුලේ සියලු දෙනා වෙනුවෙන් පළ කරන්න මම මේක අවස්ථාවක් කරගන්නවා. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු ඇමතිතුමනි, දැන් ඔබතුමන්ලා සතුටුයි ඇත්තටම අර කිව්වා වගේ මේ විදිහට ගුරු වැටුප් විෂමතාවයේ ඉවත් කරන්න කටයුතු කිරීම. හැබැයි ඒකේ මම දැක්කේ නැහැ කොතනකවත් ගුරු උපදේශක සේවය. කොතනකවත් මේකේ සඳහන් වෙලා තියෙනවා ඒ කියන්නේ GE3 වැටුප් කාණ්ඩේ මං හිතන්නේ මම වැරදි නම් මාව නිවැරදි කරන්න මේ අය වෙනුවෙන් මේකේ කොතනකවත් සඳහනක් තියෙනවා මම දැක්කේ නැහැ. දැන් අපි දන්නවා මේ වෙනකොට පත්වීම් ලිපි දීලා තියෙනවා. නමුත් කාර්යපටිපාටියක් නැහැ. කාර්යපටිපාටියක් නැතුව පත්වීම් ලියුමක් සාමාන්‍යයෙන් දෙන එක ප්‍රායෝගික නැහැ. ඒ තුල ඒ අය ලොකු ගැටලුවක ඉන්නවා. දැන් මේ ගුරු උපදේශකවරු කොතනද පිහිටවන්නේ කියලා හරි තීරණයක් නැතුව ඇමතිතුමා මේ වෙන්න යන දෙයින් වෙන්නේ මේ අයට පාසල් වලට ගිහින් ගුරුවරුන්ගේ අධීක්ෂණ කටයුතු කරන්න බැරුව යනවා. ඔබතුමාට තේරෙනවා මං කියන්නේ මොකද්ද කියලා. ඒ අයගේ වැටුප අනික් අයට වඩා පහලින් නම්, එහෙම නැත්නම් මේ අයගේ ශ්‍රේණිය ඒ අයට වඩා පහලින් නම් මේ පිළිබඳව ඉදිරියේදී ලොකු අර්බුදයක් ඇති වෙනවා. ඒ නිසා මට ඔබතුමා පැහැදිලි කරලා දෙන්න මේ වැටුප් විෂමතාවයේ ඉවත් කිරීමේදී මේ ගුරු උපදේශකවරුන් ඉන්නේ කොතනද කියලා. මොකද මේ වෙනකොට ගුරුවරු උපදේශකවරුන් අන්තර්ග්‍රහණය කරන්න ලියුම් යවලා තිබ්බත් හුඟක් දෙනා ඒක බාර ගන්න මැලි වෙනවා. ඒක තුල ඉදිරියේදී මේ අලුතින් සේවාවක් විදිහට ස්ථාපිත කරපු ගුරු උපදේශක සේවාව මංහිතන්නේ නැතිවෙලා යයි මොකද මේකට එන්නේ නැහැ කට්ටිය. එනිසා මං ඔබතුමාගෙන් ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා.
ගුරු උපදේශක සේවාව අනිවාර්යයෙන්ම අවශ්‍ය සේවාවක් අධ්‍යාපන ක්ෂේත්‍රයට. මොකද ගුරු උපදේශකවරු තමයි අපි විෂයමාලා සංවර්ධනය කරනකොට සාමාන්‍යයෙන් අවුරුදු 8කදී. ඒ විෂයමාලා සංවර්ධනයේදී වෙනස් වූ කරුණු ගුරුවරුන් අතරට ගෙනියන්නේ ගුරු උපදේශකවරු. සැසිපාවතුමින් සහ උපදෙස් දෙමින්. ඊට අමතරව අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ අධීක්ෂණ කාර්යභාරයේ විශාල වගකීම් කොටසක් ඉටු කරන්නේ ගුරු උපදේශකවරු. කාලාන්තරයක් තිස්සේ තිබිච්ච ගුරු උපදේශක ප්‍රශ්නයේදී මම තමයි මහිතන්නේ බස්නාහිර පළාතේ මහාමතිහට ඉන්නකොට පළවෙනි වතාවට ගුරු උපදේශකින්ට දීමනාවක් දෙන්න තීන්දුව කළේ. ඊට පස්සේ ඒක දිගටම ගියා. කෙසේ වෙතත් වර්ෂ ගණනාවකට පස්සේ ගුරු උපදේශකවරුන් සඳහා සේවා ව්‍යවස්ථාවක් අමාත්‍ය මණ්ඩලය මගින් පසුගියදා සම්මත කළා. ඒ සම්මත කළාට ඒකේ තව කරුණු කීපයක් තියෙනවා. මොකද මේකේ කාර්ය පරිපාටිය තාම අනුමත වෙලා චක්ලේන එක්කෙනෙක්ගෙන් ගිහිල්ලා නැහැ. දැන් මේ පිළිබඳව ඔබතුමිය මීට පෙර අවස්ථාවකදී අතුරු ප්‍රශ්නකින් අවධානය යොමු කළාම මම අදාළ අතිරේක ලේකම්වරියට කතා කළාම එතුමිය මට දුන්න උත්තරේ තමයි මේ සියලු තොරතුරු ලබා ගැනීමට පළාත් වලට යවලා තිනුයි කියලා පළාත් අධ්‍යක්ෂකවරුන්ට නමුත් තාමත් ලැබුණ නැහැ කියලා. පස්සේ මම එතුමීට උපදෙස් දුන්නා සතියක් ඇතුළත ඒ සියලුම අයගේ තොරතුරු ලබා ගන්න ලබාගෙන මේ ගුරු උපදේශ සේවාවේ ඉන්නවා වෘත්ති සමිති තියෙනවා විවිධ කණ්ඩායම් ඉන්නවා එයාත් එක්ක සාකච්ඡාවක් තියන්නයි කියලා. ඊට අමතරව ඔබතුමීගේ මෙදුහත් වීමෙන්ම ඒ මට කතා කරපු අයට මම හෙට දිනේ අවස්ථාව දුන්නා ඇවිල්ලා මුණ ගැහෙන්නයි කියලා. හෙට අවස්වරුවේ මම හිතනවා අපේ ගරු අධ්‍යාපන ඇමතුමා එක්කත් යම් කාලයක් වෙන් කරගන්න පුළුවන් අවශ්‍ය තොරතුරු සියල්ල මං සූදානම් කරන්නයි කියලා විෂය භාර අතිරේකලකම්තුමිට දැනුම් දුන්නා. අපේ දැනට අර ඒ ප්‍රශ්නෙම මතුවෙච්ච කාරණේ තමයි ගුරු උපදේශකීන් හැටියට මේ ඔබතුමි දන්නවා මේ 94 ඉඳලම මේ පිටට ගුරු විදුහල්පති වැටුප් විශ්වවිද්‍යාලයේ කතා කරද්දී වෙනම සලකා බැලුවේ නෑ කොතනකදවත් ඒක. 2018 වැටුප් සකස් කරද්දිත් සුබෝධිනී වාර්තාවෙත් ඒක වෙනම අරගෙන නෑ. ඒක තියෙන්නේ ගුරු සේවයේම ගුරු සේවයේ තියෙනනේ තුනේ අයන ඊට පස්සේ දෙක දෙකේ දෙක ඊට පස්සේ එක. එතකොට බොහෝ වෙලාවට ගුරු උපදේශක තනතුරට එනකොට දෙකේ දෙකෙන් එහාට තමයි ගුරුවරු යන්නේ. ඒගොල්ලන්ගේ සේවා කාලයයි සුදුසුකණුයි මත. ඒ නිසා මේ අයට ගුරු සේවයේ එකේ වැටුප් තල ටික තමයි සංශෝධනය වෙමින් එන්නේ. ඊට අමතරව අර මුලින් දීගෙන ආපු දීමනාව අපිට පුළුවන් යම් ආකාරකින් කොහොමද වෙනස් කරන්න කියන ඊට අමතරව මේ අයවැයෙන් ඉදිරිපත් කරන යෝජනාව චක්‍රලේඛනයක් හැට යන්න ඕනේ. ඒ චක්‍රලේඛනය යැවීමට මත්තෙන් අපි සාකච්ඡා කළා. ඒ පරිපාලනම ගැටලුවක් තියෙන්නේ. ඒකට අපි විසඳුමක් දෙන්න මම එමෙතුමාට යෝජනා කරනවා. ඒක අද හෙට හවස අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
සුතිගරු එමෙතුමනි, නැත්තම් වෙන්නේ ගුරු උපදේශකවරු වළං කට්ටක් වෙනවා. මැට්ටටත් නැති වළඳටත් නැති. ඒ නිසා ඔබතුමා ඒ පිළිබඳව වගකීමෙන් ඒ අයගේ සුදුසු තැන ලබා දෙන්න කියලා මම නැවත වතාවක් ඉල්ලනවා. මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය, ගරු ඇමතුමනි, දැන් මේ වැටුප් විෂමතාවයේ ඉවත් කිරීම තුළ විදුහල්පතිවරුන්ට යම්කිසි ගැටලුවක් මතුවලා තියෙනවා. මං හිතන්නේ විෂය භාර ඇමතුමා හැටියට දිනේෂ් ගුණවර්ධන මැතිතුමාට ඒ පිළිබඳව ලියුමක් එවලා තියෙනවා විදුහල්පතිවරු. ඒ පිටපතක් මං ආව තියෙනවා. ඒකේ ඒගොල්ලන් කියනවා මේ වැටුප් විෂමතාවයේ ඇතුලේ ගුරු සේවයේ දෙකේ එක එක්කෙනාටත් පහලින් විදුහල්පති තුනේ පන්තියේ විදුහල්පතිවරුන්ගේ වැටුප පිහිටලා තියෙනවයි කියලා. ඒක උඩ මේ අය යම්කිසි ගැටලුවකට මුහුණ දෙනවයි කියලා. ඒ පිළිබඳව වැඩි විස්තර මම කතා කරන්නේ නැහැ කාලය යන නිසා. එතනදී ඔබතුමාට පැහැදිලි මේ ගුරු සේවයේ ඉඳලා ඊළඟට විදුහල්පති සේවයේ තුනට එන එක්කෙනා විදුහල්පති සේවයට වඩා ඉහළ වැටුපක් ලබන කෙනෙක් බවට පත් වෙනවා. එනිසා මේ පිළිබඳව ඔබතුමාලා ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද කියලා පැහැදිලි කරලා දෙන්න.
ගරු මන්ත්‍රීතුමිය, මේක මුලින්ම තිබිච්ච තත්වයක්. ඇත්ත වශයෙන්ම ගරු රිචඩ් පන්න ඇමතුමා ගුරු සේවා ව්‍යවස්ථාවයි ගුරු සේවයයි පිහිටවනකොට ඒක එක අපේක්ෂාවක් තමයි දක්ෂ ප්‍රවීණ ගුරුවරු ගුරු සේවයම පවත්වා ගන්න. ඒ නිසා තමයි මුලින්ම ගුරුවරුන්ගේ විතරයි වැටුප් හැදුවේ. විදුහල්පතිවරුන්ගේ වැටුප් තල ලබා ගත්තේ පසුව නඩු උසාවි ගිහිල්ලා. කොහොම හරි ඊට පස්සේ මේ දෙගොල්ලම එකතු වෙලා ආපු වැඩසටහනේ තමයි ගුරු විදුහල්පති වැටුප් විශ්ම. හැබැයි දැන් සමස්තයක්ට සෙසු රාජ්‍ය සේවයන් එක්ක ගුරු විදුහල්පති කාණ්ඩ දෙකම එකට අරගෙන විෂමතාවයක් තියෙනවා වගේම ඒකට තමයි මේ ආකාරයේ විසඳුමක් ලැබුණේ යම් ප්‍රමාණයක. හැබැයි ගුරු සේවයයි විදුහල්පති සේවය අතරත් විෂමතාවයක් තියෙනවා. ඒක තමයි අර අනු කමිටුවෙන් කියලා තින්නේ පරිපාලනමය ගැටලු ටික ඊළඟ මාස කීපය තුළ විසඳ ගන්නයි කියලා. ඉතින් ඒකට අවධානය යොමු වෙනවා පරිපාලනමය ගැටලු ටික ඇතුලේ විසඳ ගන්න.
හරි, බොහොම ස්තුතියි. සුරේෂ් රාඝවන් මැතිතුමා ඇබ්සන්ට්. මුජිබ රහමාන් මැතිතුමා ඇබ්සන්ට්. එක්තා පුනා මැතිතුමා ඇබ්සන්ට්. දෙවැනි වටය පළවෙනි ප්‍රශ්නය ඉඩම් ඇමතුමා ෆාදර් මස්තාන් මැතිතුමා
සභාගත කරන පිළිතුරු තියෙනවා.
සභාගත කරන
පමහනවගරු කතානායකතුමනි,
සුරේෂ් රාඝවන් දෙවැනි තුන්වැනි ප්‍රශ්නය දීවර ඇමතුමා.
ගරු කතානායකතුමනි සභාගත කරනවා.
ඒකත් ඇහුවේ නෑ කවුරු.
පමහනවගරු කතානායකතුමනි,
මුජිබ හතරවෙනි ප්‍රශ්නය මුජිබ රහමාන් මැතිතුමා අධ්‍යාපන මැතිතුමා ගැසීමට.
මහනගර කතා නායකතුමනි,
අධ්‍යාපන මැතිතුමා
යුබල් රහමාන් ගරු මන්ත්‍රීතුමා පැමිණ නැහැ. ඒ වුණාට මේ පිළිතුරු ලන් ලෑස්ති අපේ කතා නායකතුමනි සභාගත කර.
පස්වන ප්‍රශ්නය හෙක්ටා පුහය මැතිතුමා.
මහනගර කතා නායකතුමනි,
පරිසර මැතිතුමා.
ගරු කතානායකතුමනි පිළිතුර සූදානම් සභාගත කරනවා.
ඒ බලට රයිට් බොහොම ස්තුතියි. අමාත්‍යංශ නිවේදන බන්දුල ගුණවර්ධන මැතිතුමා. ප්‍රධාන කටයුතු ආරම්භයේදී යෝජනා සභානායකතුමා.
ගරු කතානායකතුමනි, මම යෝජනාංක 1 ඉදිරිපත් කරනවා මැතිවරණ චන්ද්‍ර කොමිටියේ කාලය දිගු කිරීම සඳහා.
සභාවකගේද
හෙට දින
ආචාර්ය හරි නමරසූරිය මහත්මිය.
ගරු කතානායකතුමනි, ශෛලී අධ්‍යාපන අධ්‍යාපනික පදනම සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත මම ඉදිරිපත් කරමි.
යෝජනා විස්තර කරන්න ඕනි කවුරුහරි.
ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මැතිණිය විසින් ඉදිරිපත් කරපු ශෛලී අධ්‍යාපනික පදනම පිළිබඳ යෝජනාව මම ස්ථිර කරනවා.
ප්‍රධාන කටයුතු විසර්ජන පනත් කෙටුම්පත දෙවන දිනය. ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා.
ගරු කතානායකතුමනි, අහිවැය විවාදය ගැන අදහස් දක්වන කලින් කොළඹ මහනුවර අධිවේගී මාර්ගයේ කොළඹ මහනුවර මාර්ගයේ සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන ප්‍රශ්නයේ කඩු ගන්නාවි ගල්පෙරළිය පාර වහලා තිනවා. ඒ වගේම මේ ප්‍රශ්නේ ඉතාමත් බැරෑරු. මොකද මේ පාර අවුරුදු 150ක් විතර පරණයි. පාර තිනවා, කන්ද තිනවා, කන්දට උඩින් තියෙන්නේ රේල් පාර. රේල් පාර පිළිබඳව එනවා ගරු කතානායකතුමනි. ඉතින් මේ ප්‍රශ්නේ කවදා අවසන් වෙයිද දන්නේ නැහැ. මම රජයෙන් ඉල්ලීමක් කරනවා මීරිගම කුරුණෑගල කොළඹ හනුවර අධිවේගී මාර්ගයේ මීරිගම කුරුණෑගල කුක්ෂ විවෘත කරන්න කියලා. ඒක විවෘත කරන්න මම ඉංජිනේරස්ලගේ ගැහුවා. එයා සූදානම් මේක විවෘත කරන්න ගරු කතානායකතුමනි. අපි යහපා මම 2020 ජනවාරි මාසේ අගමැතිතු භාගයෙන් ප්‍රශ්නයක් ඇහුවා මේ පාර ගැන. එතුමාගේ උත්තරේ මම සභාගත කරනවා. එතුමා කියලා තියෙනවා ගිය අවුරුද්දේ අගෝස්තු මාසේ එනකොට මේ පාර විවෘත කරනවා කියලා. මේ කෙසේ වෙතත් ප්‍රමාද වෙලා හරි දැන් තමයි වෙලාව. මම මහාමාර්ග ඇමතිතුමත් ඉන්නවා මේක විවෘත කරන්න කියලා. මම ඉල්ලීමක් කරන්න මම ඉංජිනේරස්ලගේ ඇහුවා. එයා කිව්වා පුළුවන් විවෘත කරන්න කියලා. ඉතින් මහනුවර ජනතාව විශාල ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙන මේක දීර්ඝ කාලීන ප්‍රශ්නයක්. මේ කඩු ගන්නේ ප්‍රශ්නේ විශේෂයෙන් අවසන් වෙන්නේ නැහැ. ඉතින් ඒ මතක් කරමින් විශේෂයෙන්ම
අපේ
හිටපු මහාමාර්ග ඇමතිතුමා මේ මධ්‍යම අධිවේගී මාර්ග ගැන එතුමා කිව්වා. මම ගිය අවුරුද්දේ ප්‍රකාශයක් කිව්වා අගෝස්තු මගේ වෙලාවේ. අයියට පිප්ලයින් ඔබතුමාට උත්තරයක් ඕන නම් කතා කරන්න, නැත්තම් මම වාඩි වෙනවා. ඔබතුමාට දෙයක් කියන්නත් ඕනේ, උත්තරෙත් ඕනේ. මගේ වෙලාව ගන්න අපේ ආණ්ඩු පක්ෂයේ ඔබතුමාට අසාධාරණකම් කරන්නේ නැහැ. අහගෙන ඉන්නත් ඔබතුමාලට හයියක් තියෙන්න ඕනේ. දේවල් උදේ පාන්දර පටන් ගත්තාම. දැන් ගරු කතානායකතුමනි මේ අධිවේගී මාර්ගය අපි මේ මාසේ විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක ඉංජිනේරුවරුන්ගේ අහපෙක් ගැන මම සතුටු වෙනවා. දැන් ගිය අවුරුද්දේ දෙන්නේ මේක ගිය අවුරුද්දේ අරින්න තිබුණා. හැබැයි ඔබතුමාලගේ කැබිනට් එකේ වාඩිලා හිටපු ඇමතිවරු එක්ක කොම්පැනිකට තමයි ඔබතුමාලා කොන්ත්‍රාත් දුන්නේ. දැන් ආණ්ඩුවට කියන ඔබතුමාලේ කාලේ හැදුවා කිලෝමීටර් දෙකයි හදන්න තිබුණේ. ඒකත් හදාගන්න බෑ කියන පණිවිඩය තමයි දුන්නේ. තමුන්නාන්සේලාට අඩු ගානේ නුවර දින පාරවල් ටිකවත් හදන්න බැරි වුණා. මපි ඇවිල්ලා තමයි හදන ඒ ව්‍යාපෘති ඔක්කොම පටන් ගත්තේ. ඒ නිසා ගරු කතානායකතුමනි අපි කියනවා මේක නිකන් ලකුණු දාගන්න හදන්න එපා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමයි කාලේ තමයි මේකේ මුල්ගල් තියලා ආරම්භ කරුවේ. තමුන්නාන්සේලාගේ ආණ්ඩුව ඇවිල්ලා කැන්සල් කරලා බිලියනයක් වැඩියෙන් දුන්නා කොන්ත්‍රාත් එක. ලක්ෂ 10000ක් වැඩියෙන් දුන්න එක කිලෝමීටර් එක. ඒ නිසා අපෙන් අහගන්න එපා. අපි බොහොම සාධාරණ කටයුතු කරන්නේ. මේවා කරපු දේවල් මම තමුන්නාන්සේ කරුවා කියලා කියන්නේ ඉන්නෝනේ හිරගෙවල් වල. බොරුවට අපිට ඒ කාලේ මඩ ගහලා ඉවරලා බොරු පැමිණි දාලා බොරු සාක්කි හදලා නඩු හදලා තමුන්නාන්සේ කටයුතු කරුවේ. එසා ගරු කතානායකතුමනි අපි මේ අවුරුද්දේ අරින්න බලාපොරොත්තු වෙන හැබැයි මෙතුමන්ලා අර පටන් ගත්ත කඩවතින්ලා මීරිගම කෑල්ල නැතුව තමයි එහෙම තමයි මේකල අධිවේගී මාර්ගය හැදුවේ. මුලත් නැහැ අගත් නැහැ අගකුත් නැහැ මුලකුත් නැහැ. අපි අගත් පටන් අරන් මුලත් පටන් අරන් අගින් මේක අවසන් කරන අපේ කාලය තුරදී නුවරට ඊළඟ අවුරුදු දෙකෙන් සම්පූර්ණ නුවරට යන්න පුළුවන් විදිහට අධිවේගී මාර්ගය අපි හදනවා. මේ කෑල්ල අපි විවෘත කරනවා.
මෙතුමා කියපු කරණගෙන අපි විවාදයකට සූදානම්. මොකද කෝප් කමිටුව මේවා සියල්ලම පරීක්ෂා කරලා කිසිම දෙයක් නැහැ කියලා කෝප් කමිටුව වාර්තා කරලා තියෙනවා.
ඒකට වෙනම ඉල්ලලා
අනිත් එක මම කියන්න ඕන 2015 අපි බලයට එනකොට කොළඹ මහනුවර අධිවේගී මාර්ගයේ එක බිං අඟලක් මැනලා තිබෙන්නේ නැහැ. අපි මම ඇමති කාලේ ඉඳන් කැමලි 20000ක් මැන්නා. මැනලා කොටස් තුනකට අපි දේශීය කොන්ත්‍රාත් කරුවන්ට දුන්නේ. දේශීය කොන්ත්‍රාත් කරුවන්ට දීලා අපි බාර දෙනකොට 90%ක් ඉවර කරලා බාර දුන්නේ. ඒක තමයි යථාර්ථය. ඒක අගමැතිතුමා පිළිගන්න තියෙනවා. අනිත් එක ඔබතුමා කිව්වා කැබිනට් ඇමතිවරයෙකුට කොන්ත්‍රාත් දුන්නා කියලා. මම ඔබතුමාට කියනවා ඔබතුමාලගේ ආණ්ඩුවෙන් එතුමාට පාරවල තන කොන්ත්‍රාත් දීලා නැද්ද? දීලා නැද්ද? දැන් ඒ කැබිනට් ඇමතිවරයා නරකණම් කරු කතා දාගෙන තුමනි. ඒ කැබිනට් ඇමතිවරයාටම කොන්ත්‍රාත් දීලා තියෙනවා.
ගරු කතා නැගේ තුමනි.
මම ඔබතුමාලට කියන්නම්
මේ තුමන්ලා කොන්ත්‍රාත් දුන්න විදියයි විදියයි අපි ඔක්කොම කියන්නම්. ඔබතුමා විවාදයකට සූදානම්. අපි විවාදයකට සූදානම්.
අපි විවාදයක්.
ඒකේ තුන්න විදියයි ලක්ෂ 10000 කිලෝමීටර් වැඩියෙන් දුන්නේ ඇති. තමුන්නාසල් ලැජ්ජ වෙන්න ඕනේ. තමුන්නාසල් රෙදි අඳගෙන කොහොමද නැ පාර්ලිමේන්තුවට එන්නේ කරපු හොරකංගල
හැටි.
ඊළඟට ඔබතුමා මොනවද කරේ? කඩවතින්ලා විස්තර පටන් ගත්තා දවුද පහත් තිස්සේ.
වෙනම විවාදයකට ගනිමු මේ ප්‍රශ්නේ.
ඉතින් අපිට අපහාස කරන්න. මම අරක්කු පෙරන මිනිහෙක් නෙවෙයි. මම කසයිප්පු පෙරන මිනිහෙක් නෙවෙයි. අරක්කු පෙරන මිනිස්සු බයිබලේ ගහපු මිනිස්සු.
මම බෞද්ධාගමට ගෙදක් මං කතෝලිකෙක්. මම බෞද්ධාමයට ගොඩාක් ගරු කරන පුද්ගලයෙක්. හැබැයි මම කතෝලිකයෙක්. මේතුමා ගැන මම ලැජ්ජ වෙනවා. මේතුමා නිකම් පොතකට බයිබලේ කියලා කතෝලික ආගමට අගෞරවය කරන්න එපා කාලකන්ණේ ওই විදිහට. මතක තියාගන්න. බලු කතා කියන්න මේ පාර්ලිමේන්තුව ඇතුලේ අනිත් ආගම් වලට. මම මේ ඉස්සරහත් මේක කියලා
දෙනවා. මේ
පාර්ලිමේන්තුව ඇතුලේ බයිබලයක් නැහැ ගරු කතා නැගෙති
මොනවද ධර්මයක. මෙතන බයිබල.
ලැජ්ජ වෙන්න ඕනි. චුට්ටු දෙකේ දේශපාලඥේ.
වා කියන චෝදනා එකක්වත් කෝප් කොමිටිය සනාත වෙලා නැහැ. මෙවන් පාර්ලිමේන්තුවේ මට විතරයි. අනිත් එක ගරු
කතානායකතුමනි.
අපි පෙරන්නේ අපි හොරාරක්කු පෙරන්නේ.
ඔබතුමා කතාව කරගෙන යන්නකෝ. ඒ මාතෘකාව මෙතෙන් කාවේ නැහැ. හරි.
ගරු කතානායකතුමනි මේ ආණ්ඩුව බලයටපත් වෙලා පළවෙනි අයවැයෙන්ම ආණ්ඩුව බිලියන 800ක් නැති කරගත්තා. බිලියන 800ක් නැති කරගත්තා. මේ ආණ්ඩුවේ ප්‍රශ්න වලට මුල ඉතන තියෙන්නේ. ෆස්ට් බජට් බදුසහන දීලා වැට් බදුසහන දීලා බිලියන 800ක් නැති කරගත්තා. යහපාලන ආණ්ඩුව බලයට එනකොට ගරු කතානායකතුමනි අපේ ආදායම තිබ්බේ මිලියන 1000යි 1000 මිලියන්. අපේ අවුරුදු 4 මාස තුල අපි එක බිලියන 2000කට ආසන්න ගාන කරගෙන ආවා. මේ ඩබල් නම් ඉන්නකම්. ආදායම දෙගුණයක් කරගත්තා. ඒකයි අපිට අවුරුදු 4 වාර තුල අපි ඉල්ලපු හැම ඉල්ලීමක්ම දුන්නේ. ජීවන වියදම් පාලනය කෙරුවා. රාජ්‍ය සේවකයන්ගේ පඩි ගැටි කෙරුවා. අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පාලනය කෙරුවා. රටේ මිනිස්සු තමයි නම පොඩි මිනිහා නෙවෙයි ගරු කතා නැගතුනේ. අපි බදු ගත්තේ කොම්බනිකාරීන්ගේ. පොඩි මිනිස්සුන්ගේ බදු ගත්තේ නෑ. අත්‍යවශ්‍ය භාණ්ඩ වල අපි අවුරුදු 4 වාරක්ම පවත්වාගෙන ගියා. ළමයි රක්ෂණය කෙරුවා. සමෘද්ධිය දෙගුණයක් කෙරුවා. ඉල්ලපු හැම වෘත්තීය සම්පති ඉල්ලීමක් අපි දුන්නනේ. ගුරුවරුන්ගේ ප්‍රශ්නය 2020 බුල් කාර්තුවේ අපි විසඳන්න හිටියේ බිලියන 30යි. අපි බිලියන 1000කින් ආදායම වැඩි කරගත්තා. ඒක සුළු විශ්‍රාමිකයන්ගේ ප්‍රශ්නේ 2020 ජනවාරි 20 අපි විසඳන්න හිටියේ. එතකොට අපි ආදායම දෙගුණයක් කරගත්තා. අපි බදු ගත්තේ කොම්පැනිකාරයෙගේ ලොකු මිනිසුගේ. ඒකයි අපි ආදායම. මේ අය මොකද්ද කරුවේ? ආව විතරයි වැඩ බදු සාහන දීලා විවිධ බදු සාහන දීලා බිලියන 800ක් නැති කරගත්තා. ඒකයි මේ අද්භූතය පුළ. අනිත් එක විත්තෝල්ඩි ටැක්ස් එක. දැන් මිනිස්සු මුදල් තැන්පත් කරලා තියෙනවා. ඉතින් බැංකු වලින් ෆිනෑන්ස් කම්පැනි වලින් ඒ ටැක්ස් එක අය ගන්නවද? මොකද්ද මේගොල්ලෝ කරුවේ? ටැක්ස් එක තියෙනවා. නමුත් ෆිනෑන්ස් කම්පැනි වලටයි බැංකු වලටයි කිව්වා ඒ බද්ද අය කරන්න එපා කියලා. තැන්පත් කරලා තියෙන මිලට ෆෝම් එකක් දීලා ගෙවන්න කිව්වා. ආදායම නැති කර ගැනීමක් නේද? විශ්‍රාමිකයන්ට පුළුවන්ද ෆෝම් පුරවන්න? විශ්‍රාමිකයන් ලක්ෂයක් දාලා තිබ්බට ලක්ෂ 10ක් දාලා තිබ්බට ඒක බැංකුවෙන්ම විත්තෝල්ඩි ටැක්ස් එක අඩු කරලා ගෙවනවා. මේ අය ඒක නැති කරලා හැබැයි ටැක්ස් එක තියෙනවා. සල්ලි තැන්පත් කරලා තියෙන කෙනාට කියනවා ෆෝම් එකක් පුරවලා ගෙවන්න කියලා. ඉතින් කවුරු උපදෙස් දෙනවද කියලා අපිට අදා ගන්න අපාරුයි. දරු ආදායම තිබ්බ කරු කතා නැගතුනේ. එතකොට මේ අය වැය ගත්තොත් අපේ යුවද ඩිප්ටි මිනිස්ටර් නොෂා. යුවද ඩිප්ටි මිනිස්ටර් ෆිනෑන්ස්. නෝ ආයුද ඩිප්ටි මිනිස්ටර්. එයා මොකද බුදල් ලැබෙත්තුමත් නැහැ. මං අහනවා කවුද නියෝජ්‍ය ඉන්නවද නියෝජ්‍ය කෙනෙක්? නෑ මං අහන්නේ මුදල් ලැබෙත්තුමත් නැහැ. මොකද්ද මේ දැන් මුදල් ලැබෙත්තුමා එන්නේ නැහැ. අපි කාටද කතා කරන්නේ?
අරු කතානායකතුමනි, මුදල් අමාත්‍යංශය වෙනුවෙන් මෙතුමාට යම් කිසි පහදිලි කර ගැනීමක් අවශ්‍ය නම් අපි ඒකට සූදානම්. මේ විපක්ෂ නායකතුමාවත් නැ විපක්ෂ මන්ත්‍රීවරු කියේ දෙන්නේ පිටපු අගමැතිතුමත් එක්ක ඉන්නේ 4 දෙනයි. මේ 4 දෙනෙක් ඉඳලා මෙතුමා හොයනවා මුදල් අමාත්‍යංශය වෙනුවෙන් කවුද ඉන්නේ කියලා. එහෙනම් ඔබතුමාට ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබතුමා ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න. අපි ඒ පැහැදිලි කිරීම ලබා දෙන්නම්. ඔබතුමාට කතා කරන්න කරුණු නැතුව මෙතන බොරු පණිවිඩ දෙන්න හදන්න එපා.
අපිට ඕන නිල වශයෙන් උත්තර දෙන්න පුළුවන් කෙනෙක් කැබිනට් මිනිස් කෙනෙක් කවුද ඉන්නේ? හරි 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 හරි. මුදල් ලැබෙතිව ඇංගිලා උත්තර දෙන්න බැරි ඇංගිලා.
නියෝජ්‍යතුමා ඉන්නවා.
ගරු කතානායකතුමනි, දැන් මම ප්‍රශ්නේ අහන්නේ මට උත්තරයක් දෙන්න පුළුවන් කෙනෙක්ගේ. නිකන් ප්‍රශ්නාන්න මම සූදානම් නැහැ. හරිද? හරි ගරු කතාට.
ඔව් රණලි වික්‍රමසිංහගේ මැතුම, පිටුමගේ මැතුම.
දැන් එමෙතුමා නැහැ. සම්ප්‍රදායක් ඇටින් ඉන්න ඕන අපි ඉල්ලීමක් කරමු හෙට ඉඳන්. ඇවිල්ලා මෙතන ඉන්න කියලා. මොකද හැම ඇමතිවරයෙක්ම රොනී ඩිමෙල්ගේ ඉඳන් ඇවිල්ලා තියෙනවා එක්කෙනෙක් ඉඳලා කතා කරන්න. අද ගැන අපි වාද නොකර එතුමට ආරාධනා කරමු හෙට ඉඳන් මෙහාට ඇවිල්ලා ඉන්න
කියලා. ඒක හරි.
ගරු කතානායකතුමනි,
මුදල් අමාත්‍යංශය වෙනුවෙන් අපේ ඇමතිවරුත් ඉන්නවා, රාජ්‍ය ඇමතිවරුත් ඉන්නවා. ඉතින් ඒ ඉඳන් ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රශ්නේ ඉදිරිපත් කරොත් අපිට උත්තරයක් දෙන්න පුළුවන්. මෙතන ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නේ නැතුව බැසිල් රාජපක්ෂ මැතිතුමා ඉන්නවද නැද්ද, යනතන කොහෙද, මොකද්ද කරන්න කියලා හොය හොයා හිටියට ඒක ප්‍රශ්නයක් වෙන්නේ අපි දකින්නේ නැහැ. අපි ඉදිරිපත් කළා තියෙනවා, අපිට පැහැදිලි කරගන්න පුළුවන්. ඉතින් අදහස් නැතුව කරුණු නැතුව කතා කරන්න ගියාම කරු කතානායකතුමනි මේක තමයි වෙන්නේ. ඒක ඕනෑම ප්‍රශ්නයක අපි පිළිතුරු දෙන්න සූදානම්.
දැන් ඔබතුමා
කතානායකතුමනි, ආණ්ඩුවේ අපේක්ෂිත ආදායම ආණ්ඩුවේ අපේක්ෂිත ආදායම දැනටමත් ආණ්ඩුව පිළිරන් තියන ලැබෙන්නේ නැහැ කියලා. ඒකට හේතුව තමයි කතාවේ මුලින්ම කියන පාර්ලිමේන්තුව විසින් වාර්ෂික විසර්ජන පරත අනුමත කිරීමෙන් පසු මුදල් අමාත්‍යවරයා රාජ්‍ය ආයතන වලට වියදම් කිරීමට මුළු වර්ෂය සඳහා දෙනු ලබන විවෘත බලය ඇනුවල් වොරන්ට් එක ගරු කතාට ඇතුළේ. කාර්තුවෙන් කාර්තුවට හැමදාම අපි දන්න කාලේ වොරන්ට් එක විසර්ජන පරත වරෙන්තු නිකුත් කරන්නේ අවුරුද්දට. දැන් කාර්තුවෙන් කාර්තුවට මුදල් වෙන් කරනවා කියන්නේ ආණ්ඩුවට ආදායම ගැන විශ්වාසයක් නැහැ. එතකොට මේකෙන්ම පේනවා ආණ්ඩුවේ අස්ථාවර භාවය. ඒ වගේම ආයවයක ඉදිරිපත් කෙරුවා. මම මුදල් ඇමතුමා හිටියනම් එතුමාගේ අහන්න හිටියේ රටේ තියෙන දැවෙන ප්‍රශ්න දෙකටම උත්තර තියෙනවද? එකක් තමයි මේ ඩොලර් ප්‍රශ්නේ. අපේ යාපාලන ආණ්ඩුව තියෙනක ඩොලර් රෝන්තරක් තිබුණා. අද ඩොලර් නැහැ. බැංකුවට කතා කරුවාම ලැජ්ජයි කියන්න. එක බැංකුවක් කිව්වා ඩොලර් 100යි බැංකුවේ තියෙන කියලා. ඩොලර් 100යි. එතකොට ඩොලර් ප්‍රශ්නේ උත්තරයක් තියෙනවද? එතකොට ඔයා මුදල් ඇමතුමනේ උත්තර දෙන්නකෝ. ඩොලර් ප්‍රශ්නේ උත්තරයක් තියෙනවද? නම්බර් 1 මේ ණය ගෙවන්නේ කොහොමද? How are we paying our debts? අවුරුද්දකට ඇමරිකන් ඩොලර් බිලියන 6ක් ගෙවන්න තියෙනවා. ඒක ගෙවන මාර්ගයේ තියෙනවද? ඒකට උත්තරයක් නැහැ. මේ උත්තරයක් නැහැ කරු කතා නැහැ තුමනි. එතකොට අපි කොහොමද ඩොලර් හොයන්නේ? අපි අපනයනේ වැඩි කරගන්න ඕනේ. අපනයනේ ගැන වචනයක්වත් කතා කරලා නැහැ. එක්ස්පෝර්ට් වැඩි කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ කාලීන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ. ඒකයි මම කියන්නේ. මුදල් ලැබෙත්තුමාට ඉන්න කියන්නේ ඒකට අපිට උදව් කරන්න පුළුවන් එතුමාට. මොකද පාර්ලිමේන්තු සම්ප්‍රදාය කියලා දන්නේ නැහැ. පාර්ලිමේන්තු එන්නේ නැහැ ප්‍රෙස් කොන්ෆරන්ස් තියෙන හැන්දෑවට. ලැජ්ජයි. හැන්දෑවට ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියලා මොකද්ද කියන්නේ? රාජ්‍ය සේවකයෝ බරක් කියනවා. කොච්චර අපහාසත්මක කතාවක්ද කරු කතාට ඇතුමනි? රාජ්‍ය සේවකයෝ බරක්ද? අපේ රටේ නිදහස ලැබෙලා අවුරුදු මේ කීපය තුල අපේ රාජ්‍ය මේගොල්ලෝ තමයි රාජ්‍ය සේවකයෝ 900,000 ඉඳලා 100,000 දක්වා වැඩ කරුවේ ඕගොල්ලෝ. මේගොල්ලෝ වැඩ කරුවේ අපිට වෙයි. අපේ පක්ෂයේ එක්සත් ජාතික පක්ෂයේ සමගි ජලමය ගියා. අපි හැමදාම කිව්වා පුද්ගලික අංශයට මේ රටේ කාර්යභාරයක් තියෙනවා කියලා. මේගොල්ලෝ තමයි ඡන්ද ගන්න අච්චර දෙනවා මෙච්චර දෙනවා කියලා. එහෙම කියලා 9 ඉඳන් 10 දක්වා වැඩි කරලා හරි දැන් කියනවා බරක් කියලා. අපි කියන්නේ රාජ්‍ය සේවකයන්ට අපහාස කරන්න එපා. රාජ්‍ය සේවකයෝ නිදාස අධ්‍යාපනයෙන් පස්සේ නිදාස සෞඛ්‍ය සේවෙන් පස්සේ ලබයි ඉගෙනගෙන මේ රාජ්‍ය සේවයට බැඳිලා තියෙනවා. ඒ අය අපිට සම්මතක්. සුනාමි කාලේ කවුද මේ රට ආරක්ෂා කරුවේ? ජනතාව ආරක්ෂා කරුවේ රාජ්‍ය සේවකයෝ. එමෙ රාජ්‍ය සේවකයන්ට අපහාස කරන්න එපා. අපි ආණ්ඩුවක් ඇටියට අපි සන්තෝෂ වෙනවා. ඒ අයගේ වටිනාකම තේරුම් අරගෙන අපි රුපියල් 10,000කින් පරි වැඩි කෙරුවා. අපි වැඩි කෙරුවා. එක්කෙනෙක්වත් අත්හැරියේ නැහැ. අනිත් එක ගරු කතා නැහැ කිතුන්නේ මේ රටේ 180ක් ඉන්නේ ගොවියෝ. මම අහනවා දැන් මේ රසායනික පොර ප්‍රශ්නේ කාබනික පොර පරිවර්තනය කිරීම ගැන ගොවියන් එක්ක සාකච්ඡා කෙරුවද කරවෙතුමා? ගොවියන් එක්ක සාකච්ඡා කෙරුවද? 180ක් ඉදි ගොවියෝ වී ගොවිය තේගුවේ විවිධ භෝග වර්ග ගන්න හැටි සාකච්ඡා කෙරුවද? කෘෂිකර්ම ඇමතුමා ඉන්නවද? නැහැ. සාකච්ඡා කෙරුවේ නැහැ. මේක උනේ ගරු කතා නැහැ ඇතුමනි. මම ඔබතුමා කෘෂිකර්ම ඇමතිවරයා හැටියට හිටපු නිසා මම කියන්නම්. සෞභාග්‍ය දැක්කම කියන්නේ මේක අවුරුදු 10කින් කරනවා කියලා. අවුරුදු 10කින් අවුරුද්දෙන් කරනවා කියන්නේ නැහැ. මේක අවුරුද්දෙන් ආණ්ඩුවට පළවෙනි අයවැයයි බිලියන 800ක් ගැති කරගත්ත නිසා ආණ්ඩුවට සල්ලි නැතුව ගියා. ඕකයි උනේ. එතකොට මේ අවුරුදු 10ක් කරනවා කියපු එක අවුරුද්දෙන් කරන්න ගියා. ගොවියන්ගෙන් ඇහුවද? සාකච්ඡා කෙරුවද? මේ මුදල් නැතිකම නිසා සිද්ධ වෙච්ච දෙයක්. මේක සාකච්ඡා කරන්න තිබ්බ කෘෂිකාර්මික විශේෂඥයෙක් එක්ක විපක්ෂියත් එක්ක කිසිම දෙයක් කරුවේ නැහැ. අන්න එම නිසා අද 180ක් කන්ද උඩට පළාත්තල තේගොය 100ට වඩා කස්සන් අඩු වෙලා ඔබතුමා ඉන්න පළාතෙත් ඇතියේට 100ට වඩා කස්සන් අඩු වෙලා දැන් මට කතා කරුවා හසලක මිනිපේ මහියංගන කිසිම ගොවියෙක් ගොවිගෙන් කටයුතු ආරම්භ කළා නැහැ රසායනික පොර දෙන්න නැතුව කාබනික හදා ගන්න කිව්වා 12500ක් දෙනවා කිව්වා ඒක තාම හරියට දිල්ලද ඉතින් ඇයි මේම කරන්නේ මේක මුළු රටම අනතුරේ දැමීමක් නේද ගරු කතා නැගේ දුනි ඔබතුමා පරිණත දේශපාලනඥයෙක් කෘෂිකර්ම මැතිවරයෙක් ඉඳලා තියෙනවා ඇයි මේ වගේ දේවල් කරන්නේ අද බුරුත්ටුව ආනන්ද හඳුර කියලා තිබ්බා මට හිනත් ගියා එතුමා කුඩවතිය ඉඳිපත් කරලත් මේක පතෝලා වැයකිලු මේ බුරුත්ටුව ආනන්ද හඳුර අනිත් කැමතිරු කීප දේවල් මම කියන්නේ මම අද උදේ දැක්ක ජෝන් සෙනි විගත්ත ඊට කලින් විවිධ ඇමතිවරු ඉතින් ඇත්ත වශයෙන්ම දැන් මේගොල්ලෝ අහනවා ගරු කතා නැගෙතුමුරි අපේ ප්‍රශ්නයක් අපි ආවත් කොහොමද රට පාලනය කරන්න කියලා ඒකනේ නැගීපන්නේ කොහොමද දල්ලා රෝහන්නේ කොහොමද කියලා අපි ඒකට උත්තරයක් දෙන්න මම ආණ්ඩුවන මම තබුන්නාදලට කියනවා ජාත්‍යන්තරත්වයේ කතා කළා මේ ණය ටික රීෂෙඩියුල් කරගන්න රීෂෙඩියුල් කරන්න පුළුවන් අවුරුදු 5න් ගියනොත් 10න් ගියනොත් එතකොට ගරු කතා නැගෙතුමුරි හුස්ම ගන්න ඉඩක් එනවා You can breathe this space. They covered the gutter. $6 million given on Pulwand. $6 million given to Pulwand. Then may I run the Deval Vika? Ilga run the Bona the Grand. You think Mama Raja Kiena, Jay Stamatur Kaurate, Kian? Six Mama Kiani Jata and take a Katagran. එතකොට I'm sorry about it. I'm sorry. Right. එතකොට ඩයගමන්ටි මේක රීෂෙඩියුල් කරගන්න. අපිට පුළුවන් ඒක කරන්න. මොකද අපි ජාත්‍යන්තරයක වැඩ කරන පක්ෂයක්. එක්සත් ජාතික පක්ෂය සමග ජාත්‍යන්තර බලවේගයේ අපි ජාත්‍යන්තරයක වැඩ කරන්නේ. බලන්න අපේ ආණ්ඩුව ආයතනයි GSP හරිය දුන්නා. පළවෙනි මාස 6 තුල දුන්නා බව. මොකද ඒ අය දැනගත්තා අපි අපේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදයේ ගරු කරන ආණ්ඩුවක් සුළු ජාතීන් දෙහිරියන් නොකරන ආණ්ඩුවක් මානව හිමිකම් ආරක්ෂා කරන ආණ්ඩුවක් මේව කරන ඇයට ජාත්‍යන්තරයෙන් මේව කඩ කරන ඇයට ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන නීතිය උත්තරීතර භාවය විනාශ කරන සුළු ජාතීන් දෙහිරියන් කරන ආණ්ඩුවකට ජාත්‍යන්තර ආධාරයක් නැහැ ඒක තේරුම් ගන්න 2005 අපි ආවම අපිට මාසයෙන් GSP එක දුන්නා. අපිට ආර්ථික ප්‍රශ්න තිබ්බනේ ඩොලර් ප්‍රශ්නයක් තිබ්බද? මේගොල්ලන්ට ඩොලර් නෑ රුපියල් සතවත් නෑ. දැන් මේගොල්ලෝ ඇවිල්ලා මොකද කරන්නේ? ගෝඨාභයත් යන්නේ මහින්ද රාජපක්ෂ ගිය පාරේ. කඩකාටුව කර කියන්නේ ඕන. එතුමා මොකද කරේ යුද්ධ දෙන්න. එතුමා ඉතිහාසයේ එක්කුණා යුද්ධ දෙන්න අපි නෑ කියන්නේ. හැබැයි මානව හිමිකම් වැනි ප්‍රශ්න වලින් දුර්වල වුණා. 2012 දොළයි අපිට විරුද්ධ යෝජනාව ගෙනාවා 13 ගෙනාවා 14 ගෙනාවා අවුරුදු 3ක් පිටිපිට අපිට යෝජනා ගෙනාවා 15 අය එතුමා ඡන්දෙට ගියේ කරු කතා නැහැ ඒක උටේ එතුමා ඡන්දෙට ගියේ 15 ආර්ථික සම්බාධක ආර්ථික සම්බාධක වලට මුහුණ දෙන්න බෑ එතුමා ඡන්දෙකට ගියා දැන් මේ ආණ්ඩුවත් යන්නේ මේ පාරේ පළවෙනි අවුරුද්දේ එක්සත් ජාතීන්ගේ සංවිධානය තරහ කරගත්තා අපිට විරුද්ධ යෝජනාව සම්මත වුණා UN Human Rights Council එකේ ඒ වගේම යුරෝප හවුල කිව්වා අපි GSP සාහනය ගැන යලි සලකා බලන්න ඕන කියලා. ඉතින් ඒ පරි ලැබෙන මාර්ථයේ මොනවා වෙයිද දන්නේ නැහැ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ රැස්වුණා. ඉතින් අපි කියනවා ජාත්‍යන්ත අපේ අපිට බලුවක් ජාත්‍යන්තරත් එක්ක කටයුතු කළා. මේ ණය දීර්ඝ කාලයකට ගෙවන්න හුස්ම ගන්න ඉඩක්. එහෙම කෙරුවොත් තබුන්නාන්සල එක කෙරුවොත් තබුන්නාන්සලට ඉදිරි අවුරුදු 2-3 අරගෙන යන්න පුළුවන්. එතකොට මේගොල්ලෝ හැම එකම කෝවිඩ් එක. හැම එකම කෝවිඩ්. මම තමුන්නාසල්ලගේ අහනවා මේ අසල්වැසි රට එකම රටක් වයි පොලිසිය තියෙනවද? ඉන්දියාවේ පොලිසිය තියෙනවද? බඩු ගන්න. පකිස්තානයේ තියෙනවද? බංගලාදේශයේ තියෙනවද? මේ අවට එක රටකවත් ගරු කතා නැගතුනේ පෝලින් නැහැ. මේ කොවිඩ් කාලේ ගරු කතා නැගතුනේ ඒ අයගේ විදේශ වත්කම් වැඩි වෙලා. මම ඔබතුමාට කියවන්න. ඉන්දියාවේ 2019 තිබ්බේ foreign exchange dollar reserves 424.9 million 2019 2021 මේක 612ට නැග්ගා. විදේශ ලක්ෂිත වැඩිලා. එතකොට බංගලාදේශ 32.4 million dollars, මේ අවුරුද්දේ 44 million 44යි. මැලේසියා 2019 ඇමරිකන් ඩොලර් මිලියන 103.63, මේතර 106යි. මේ ලයිස්තු වංගව තියෙන හැම රටේම විදේශ සංතිත වැඩි වෙලා. ලංකාව විතරයි විදේශ සංතිත අඩු වෙලා තියෙන පොලි. ඉතින් මේකට ආණ්ඩුවක් කියන්න ඕන අපිට කරත් දෙයක් නැහැ. අපි ආණ්ඩුව බාර දෙනකොට අපි මිලියන 2000ක ආදායමක් එක්ක 2000 මිලියන් අපි රට බාර දුන්නේ. එතකොට ආණ්ඩුවේ වැරද්දෙන් මම මේකේ බිලියන 800ක් නැති කරගෙන අපිට දොස් කියනවා. ඉතින් මේ අවස්ථාවේදී මම කියන්නේ ගුරුවරින්ගේ ප්‍රශ්නේ. අපේ ආණ්ඩුවේ හිටියන 2020 ජනවාරි බුල් කාර්තව තුල ගුරුවරුන්ගේ ප්‍රශ්නේ විතර තමයි. මොකද බිලියන 30යිනේ 30 බිලියන්. අපි ආදායම මිලියන 1000කින් වැඩි කරගත්තා. මොකද බිලියන 30 දෙන විශ්‍රාමිකයන්ගේ අන්තිම කොටසත් අපි කැබිනට් එකේ අනුමත කෙරුවා. මේ ආණ්ඩුව එක දුටේ. මම ඔබතුමාගේ අහන්න ඕන. ජනතාවට කොයි පැත්තකින්ද සාහනයක් තියෙනවද? කොයි පැත්තකින් හරි? සාහනයක් නැහැ. පාසල් අවුල් වෙලා ඉස්පිරිතාල බෙහෙත් රාජිත තේරාරත මැතිතුමා ඇමති කාලේ බෙහෙත් බිල කොච්චර සේනක බිබලේ වාර්තාවක ගෙනල්ලා බෙහෙත් බිල පාලනය කෙරුවා. අද මම දැක්ක වෙබ්සයිට් එකේ 100ට සමාරෙව 100ට 100කින් වැඩි වෙලා. කොයි පැත්තද සාහනයක් තියෙන්නේ? ජීවත් වෙන්න බෑ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල. අනිත් එක දැන් මේ රටේ කරු කතා නැගේ තුබනි. මිල පාලනයක් තියෙනවද? මම මේ පාර්ලිමේන්තුවේ අවුරුදු 33ක් ඉන්නවා. මම නම් දැකලා නැහැ මේ ආණ්ඩුවක් මිල පාලනය අත්හැරියා කිව්වා. ඒක ලැජ්ජාවක්. ඒකද ආණ්ඩුවට පාලනයක් නේ out of control. මාෆියා එක. වෙළඳ මාෆියා එක මේක බදාගෙන කටයුතු කරනවා. ඉතින් මම ඔබට වගේ අහන්න කැමති.
ඔබතුමාට තව 1 විනාඩියයි.
ඉතින් මගේ මම විනාඩි 20ක්
ඒ ඔක්කොම දාලා එකතු කරලා.
ඔක්කොම දැම්මද?
ඔව්.
අපේ එතකොට තාත් පොලිස් දෙක තුනක් තියෙනවා මට. ඉතින් මම රජයෙන් අහන්නේ අවසාන වශයෙන් අපිට ඕන උත්තර කරු කතා නැහැ. අපි මේ වාද විවාද වල වැඩක් නැහැ. අපි ඔක්කොම පාර්ලිමේන්තුවේ ඉන්නේ ජනතාවගේ ඡන්දයෙන්. අද මුදල් නැමැති මා මෙතන නැහැ. උත්තර දෙන්න කෙනෙක් නැහැ. නිල උත්තර ඔෆිෂල් ආන්සර්ස්. අනිත් එක අද රටේ ජනතාව මම දැක එක කාන්තාවක් කියනවා අපේ රටේ විකුණනවා අපිත් එක්ක විකුණන ඉවරයි කියලා. වෙබ්සයිට් එකේ කාන්තාවක් කියනවා ජනතාවත් එක්ක විකුණන ඉවරයි ඒතකොට ගන්න එක අපි බලාගන්නේ කියලා. මෙව ඇහෙනකොට ඇත්ත වශයෙන්ම අපිට ලැජ්ජයි. පාර්ලිමේන්තුවේ ඉන්න අපිටත් ලැජ්ජයි. නෑ මේක මේ ආණ්ඩු පක්ෂ විපක්ෂ ප්‍රශ්නයක් නෙවෙයි. සේමසිගේ බද්දිතුමා හැමතිතුමා මේක ආණ්ඩු පක්ෂ විපක්ෂ එකක් නෙවෙයි. මේක ආණ්ඩු පක්ෂ විපක්ෂ එකක් නෙවෙයි. මේ සෞභාග්‍ය දැක්මේ තියෙන එක පොරොන්දුවක්වත් ඉෂ්ට කරලා නැහැ. ඒක තමයි ඇත්ත. ඉතින් මම රජයට කියනවා මා කලින් කිව්වා වගේ ජාත්‍යන්තරට කතා කරලා මේ ණය රීෂෙඩියුල් කරගන්න. මේ ණය රීෂෙඩියුල් කරගන්න හුස්ම ගන්න ඉඩක් ගන්න. තමුන්නාන්සෙල්ලාට ඒක කරන්න පුළුවන් ජාත්‍යන්තරත් එක්ක හොඳින් ඉන්නවනම්. ජාත්‍යන්තරත් එක්ක කැත්තට පොල්ලේ ඉන්නකොට ඒක කරන්න බෑ. ඒක තමයි ලංකාවට තියෙන එකම විසඳුම. අපේ රජයක් කවොත් අපිට ඒක කරන්න පුළුවන්. අපේ පැත්තේ ඉන්නවා පරිත්‍යාග නායකයෝ ජාත්‍යන්තරත් එක්ක අනුදිර කරන්න පුළුවන්. ඒක ලෝකෙම දන්නවා. අනිත් එක ha ඒත් එක යාපාලනේ හිටුවත් මේ පැත්තේ ඉන්නවා දැන් යාපාලනේ හිටුවත් මේ පළවෙනි බේලී ඉන්නවා
now please wind up
ඒගොල්ලෝ යාපාලනේ නැරගෙන ඒගොල්ලොත් කොටස්කාරයෝ
now please wind up
ඉතින් මම ඔබතුමාට ස්තුතිවන්ත වෙන්නේ මගේ වචන සල්පයාවට